අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ රුහුණු ගුරු ගෙදර අධ්‍යාපනික ගුවන් විදුලි වැඩසටහන යටතේ අද අපි ආරම්භ කරන්නේ 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයයේ වැඩසටහන. හොඳයි දුවේ පුතේ. මෙතෙන්දී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන සෑම ඇල්මැති පාර්ශවයක්ම ව්‍යාපාරය තුලින්ද විවිධ අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කරන බව. අපි බලමු මොනවද ඒ කියලා. ඇල්මැති පාර්ශවයක් විදියට අයිතිකරුව ගත්තොත් ඒගොල්ලා බලාපොරොත්තු වෙන ඒගොල්ලයි අරමුණු තමයි අයිතිකරුවන් ආයෝජනයක් කරනවා ඒ ආයෝජනයේ සුරක්ෂිතතාවය බලාපොරොත්තු වෙනවා ඒක ඒගොල්ලගේ අරමුණක්. ඒ වගේම තමයි අයිතිකරුව ප්‍රමාණවත් ලාභයක් ලබන්න අරමුණු කරගෙන ඉන්නවා. ප්‍රමාණවත් ලාභයක් ලැබීමේ පරමාර්ථයෙන් තමයි ආයෝජනයක් සුරක්ෂිත ලෙස කරන්නේ. ඒ වගේම තමයි ව්‍යාපාරයේ අනාගත වර්ධනය අපේක්ෂා කරනවා අයිතිකරුවෝ. එහෙමනම් ව්‍යාපාරයක් ආරම්භ කරන අයිතිකරුවෙක් නිකම්ම ව්‍යාපාරයක් ආරම්භ කරලා තියන්නේ නැහැ. එයාලා බලාපොරොත්තු වෙනෝ මේ ව්‍යාපාරයෙන් නැත්තම් තමන් යොදවපු මුදලේ ආයෝජනයේ සුරක්ෂිතතාවය, ප්‍රමාණවත් ලාභයක් ලැබීම, ඒ වගේම තමයි ව්‍යාපාරයේ අනාගත වර්ධනය. ඒ වගේම අපි බලමු තවත් ඇල්මැති පාර්ශවයක් විදියට කළමනාකරුවෝ. ඔබ දන්නවා අයිතිකරුම කළමනාකරු වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් ව්‍යාපාරයේ අයිතිකරු වෙනම ඉඳගෙන කළමනාකරු වෙනම ගන්නත් පුළුවන්. කළමනාකරු කිව්වම එයා බලාපොරොත්තු වෙනවා ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය කළමනාකරණ තීරණ ගැනීම හා එම තීරණ ක්‍රියාත්මක කිරීම. එතකොට වැදගත්ම දේ තමයි කළමනාකරණ තීරණ ගැනීම. කළමනාකරුවගේ ප්‍රධාන අරමුණ තමයි මේ ව්‍යාපාරයේ ඉන්නකොට අවශ්‍ය කළමනාකරණ තීන්දු තීරණ ගන්න එක. ඒ විතරක් නෙමෙයි. ඒ තීරණ අරගෙන ක්‍රියාත්මක කරන්න ඕන. නිෂ්පාදනයක් කරනවා නම් නිෂ්පාදනය සැලසුම් කරලා තීරණ ගන්නෝ. නමුත් ඒ නිෂ්පාදිතය බිහි කරන්න ඒ තීරණය ක්‍රියාත්මක කරවනවා. ඒ වගේම තමයි රැකියා වර්ධනය හා රැකියා තෘප්තිය උපරිමයෙන්ම බලාපොරොත්තු වෙනෝ කළමනාකරුවෝ. එතකොට කළමනාකරුවන්ගේ ඇල්මැති පාර්ශවයක් විදියට අරමුණු තමයි ඒ සඳහන් කළේ.
තවත් ඇල්මැති පාර්ශවයක් තමයි සේවකයෝ කියලා අපි ව්‍යාපාරයක හඳුනාගන්නේ. ඒ අනුව සේවකයෝ තමයි මේ ව්‍යාපාර කාර්ය කරනු ලබන්නේ. එම නිසා ඔවුන් ඒ කරනු ලබන කාර්යයට සාධාරණ වැටුපක් ව්‍යාපාරයෙන් අපේක්ෂා කරනවා. ඒ හින්දා සාධාරණ වැටුප් ලබා ගැනීම සේවකයාගේ අරමුණක් වෙනවා. ඒ වගේම මේ කරනු ලබන රැකියාවෙන් තමයි මේ සේවකයා ජීවත් වෙන්නේ. ඒ ලබන ඉපයීමෙන් තමයි ඒ සේවකයා ජීවත් වෙන ලබන්නේ. ඒ හන්දම මේ රැකියාවේ සුරක්ෂිතභාවයත් සේවකයෙක් විසින් ව්‍යාපාරයකින් ලබා ගන්න තවත් අරමුණක්. ඒ වගේම වැටුපට අමතරව ලබා ගන්න අනිකුත් දීමනා, උදාහරණ විදිහට ප්‍රසාද දීමනා, සෞඛ්‍ය දීමනා, පැමිණීමේ දීමනා වගේ දේවලුත් සේවකයෙක් ව්‍යාපාරිකයාගෙන් බලාපොරොත්තු වෙනවා. හතරවෙනි ඇල්මැති පාර්ශවය තමයි ගනුදෙනුකරුවෝ. ගනුදෙනුකරුවෝ සෑම විටම ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදිත සාධාරණ මිලට ලබා ගැනීම. ඒ වගේම ඒ සාධාරණ මිලට ගුණාත්මක නිෂ්පාදිතයත් ලබා ගන්නත් ගනුදෙනුකරුවෝ සෑම විටම ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ගනුදෙනුකරුවාගේ අරමුණ තමයි ගෙවන මිලට උපරිම තෘප්තියක් ලැබෙන භාණ්ඩයක් ව්‍යාපාරිකයාගෙන් ලබා ගැනීම.
තවත් ඇල්මැති පාර්ශවයක් විදියට සැපයුම්කරුවෝ සඳහන් කරන්න පුළුවන්. සැපයුම්කරුවෙක් නිතරම බලාපොරොත්තු වෙන්නේ අදාළ ව්‍යාපාරයෙන් අඛණ්ඩව ඇනවුම් ලබා ගන්න. අද එක ඇනවුමක් ලබාගෙන ආය කාලයක් ඇනවුම් ලබා නොගෙන ඉන්න ඔහුගේ අරමුණක් නෙවෙයි. ඔහුගේ ව්‍යාපාර කටයුත්ත දියුණු වෙන්න නම් අඛණ්ඩව ඇනවුම් ලබා ගැනීම තියෙන්න ඕන. එතකොට තමයි ඒ සැපයුම්කරුගේ අරමුණ සාර්ථක වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අකණ්ඩව ඇනවුම් ලබා ගැනීම බලාපොරොත්තු වුණා සේම මේ ඇනවුම් මේ සැපයුම් සිදු කළාට ඔහුට ලැබෙන්න ඕන යම් මුදලක්. එතකොට ඒ නිසි පරිදි මුදල් ලබා ගැනීමත් මේ සැපයුම්කරුවන්ගේ ලොකු අරමුණක්. මොකද එයාලගේ අකණ්ඩව නිසි පරිදි ඇනවුම් ලබා දෙන්න බැහැ නිසි පරිදි මුදල් නොලැබුණොත්. ඒ නිසා ඇනවුම් ලබා ගන්නව වගේම ව්‍යාපාර දැනගන්න ඕන නිසි පරිදි මුදල් ලබා දෙන්න. ඒ නිසා සැපයුම්කරුවන්ගේ ප්‍රධානතම අරමුණක් තමයි අකණ්ඩව ඇනවුම් ලබා ගැනීමත් නිසි පරිදි මුදල් ලබා ගැනීමත්. ඊළඟට තවත් ඇල්මැති පාර්ශවයක් අපි ගම්මු, මූල්‍ය ආයතන. මූල්‍ය ආයතනවල අරමුණු සඳහා නිදසුන් ලෙස අපිට මෙසේ සඳහන් කරන්න පුළුවන්. ඕනම ව්‍යාපාරයකට මූල්‍ය ආයතන ණය සපයනෝ, නැත්තම් ව්‍යාපාර දියුණු කරගන්න අමාරුයි. ඒ නිසා ව්‍යාපාරත් දැනගන්න ඕන ඒ ණය ගෙවන්න. ඒ නිසා මුල්්‍ය ආයතනවල අරමුණ තමයි ණය සපයනෝ වගේම දෙන ලද ණය අය කර ගැනීම. අන්න ඒක මුල්්‍ය ආයතනවල අරමුණක්. ඒ වගේම තමයි තවදුරටත් ණය සැපයීම. මුල්්‍ය ආයතනවල වර්ධනය පැවතෙන්නේ ණය දෙන තරමට. ඒ වගේම තමයි මේ මුල්්‍ය ආයතන ණය දුන්නා වගේම ණය අය කරගන්නත් හැකියාව තියෙන්න ඕන. ඒ නිසා මුල්්‍ය ආයතන දෙන ලද ණය අය කර ගැනීමත් තවදුරටත් ණය සැපීමත් ඔවුන්ගේ අරමුණු සඳහා නිදසුන් ලෙස දක්වන්න පුළුවන්.
තවත් ඇල්මැති පාර්ශවයක් ලෙස අපි හඳුනාගත්තා රජය. ඔබ දන්නවා රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි බදු ආදායම. එහෙනම් මේ ව්‍යාපාරවලිනුත් රජයේ බදු ආදායම් ලබා ගන්නවා. ඒ හින්දා තමයි ව්‍යාපාර කෙරෙහි රජයේ උනන්දුවෙන් ඉන්නේ ලැබිය යුතු බදු ආදායම් නිසි ලෙස ලබා ගන්න ඕන නිසා. ඒ වගේම රජයක් විසින් තවත් කරන්න ඕන දෙයක් තමයි රටේ ඉන්න ජනතාවට රැකියා අවස්ථා උත්පාදනය කිරීම. රැකියා අවස්ථා උත්පාදනය, එහෙම නැත්නම් රැකියා අවස්ථා බිහි කිරීම සිද්ධ කරන්නේ මේ ව්‍යාපාර හරහා. එහෙනම් රජයකට ව්‍යාපාර වැදගත් වෙනවා රැකියා අවස්ථා උත්පාදනය කරගන්නත්. ඒ වගේම මේ ව්‍යාපාර හරහා තමයි ආර්ථිකයට යම් නිෂ්පාදිතයක් බිහි වෙන්නේ. එහෙනම් ආර්ථිකයේ ජාතික නිෂ්පාදිතය වර්ධනය කරගන්නත් රජයකට ව්‍යාපාර වැදගත් වෙනවා. ඒ අනුව රජයේ ප්‍රධාන අරමුණු තුනකින් ව්‍යාපාර කෙරෙහි අවධානයෙන් ඉන්නවා. 1. ලැබිය යුතු බදු ආදායම් නිසි ලෙස ලබා ගැනීම. 2. රැකියා අවස්ථා උත්පාදනය කිරීම හා ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීම සඳහා. තවත් ඇල්මැති පාර්ශවයක් විදිහට අපිට තරඟකරුවෝ හඳුනා ගන්න පුළුවන්. අපි මුලින් කතා කළා තරඟකරුවෝ කියලා කියන්නේ අපි හදන නිෂ්පාදිතයට සමාන නිෂ්පාදිතයක් හදලා අලෙවි කරන පුද්ගලයින්. එහෙනම් ඇයි මේ තරඟකරුවෝ අපේ ව්‍යාපාරයේ දිහා බලන් ඉන්නේ? ඒගොල්ලන්ට අපේ ව්‍යාපාර දිහා බලාගෙන තමයි අපේ නිෂ්පාදිතවල මිලහා ගුණත්වය අනුව තමයි එයාලත් එයාලගේ නිෂ්පාදිතවල මිලහා ගුණත්වය තීරණය කරන්නේ. මොකද අපේ නිෂ්පාදිතයේ මිලහා ගුණත්වයට වඩා ඒගොල්ලන්ගේ නිෂ්පාදිතයේ මිලහා ගුණත්වය අඩු වුණොත් පාරිභෝගිකයා ඔවුන් වෙත යන්නේ නැති හින්දා. ඒ හින්දා ඒගොල්ලන්ගේ නිෂ්පාදිතවල මිලහා ගුණත්වය තීරණය කිරීමට තරඟකරුවෝ ව්‍යාපාර කෙරෙහි නිරන්තර අවධානයෙන් ඉන්නවා. ඒ වගේම අපේ ව්‍යාපාරයට සාර්ථක තරඟයක් දෙන්න නම් තරඟකරු අපේ ව්‍යාපාර ක්‍රියාවලිය කෙරෙහි අවධානයේ ඉන්න ඕන. ඒ හින්දා තරඟයට සාර්ථක මුහුණ දීමේ අරමුණිනුත් තරඟකරුවන් ව්‍යාපාර කෙරෙහි නිරන්තර අවධානයෙන් ඉන්නවා.
ඒ වගේම තමයි ඇල්මැති පාර්ශවයක් විදියට ප්‍රජාව ගන්න පුළුවන්. ප්‍රජාවේ අරමුණු මොනවද කියලා අපි බලමු. ප්‍රජාව තමයි මේ වෙසෙන සියලුම ජන කොට්ටාසය. පරිසරයට හිතකරව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේදැයි ඔවුන් නිරන්තර අවධානයෙන් ඉන්නවා. අපද්‍රව්‍ය කොහොමද බැහැර කරන්නේ, මොන වගේ නිෂ්පාදිතයක්ද බිහි කරන්නේ, ඒකෙන් එන ප්‍රතිඵල කොහොමද, ශරීරයට හිතකරද, අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින්නේ කොහොමද වගේ දේවල් පිළිබඳව ප්‍රජාව බොහෝම සැලකිල්ලෙන් ඉන්නවා. ඕනම නිෂ්පාදන ව්‍යාපාරයක් අසල ඕනම ප්‍රදේශයක මේ ප්‍රජාව මුළු සමස්ත ජනගහණයම ප්‍රජාව විදියට අපිට ගන්න පුළුවන්. ඔවුන් නිතරම ඇස ගැටෙනෝ මේ ව්‍යාපාරය මොනවද කරගෙන යන්නේ කියලා. ඒ නිසා ව්‍යාපාරිකයා දැනගන්න ඕන නිරන්තර තම නිෂ්පාදිතය පරිසරයට හිතකරව බිහි කරන්න. ඒ වගේම අපද්‍රව්‍ය කොහොමද මුදා හරින්නේ, බැහැර කරන්නේ කොහොමද, ඊළඟට නිෂ්පාදිතයට යොදන අමුද්‍රව්‍ය පරිසර හිතකාමීද මේ වගේ කරුණ කාරණා කෙරෙහි සැලකිල්ල දක්වනවා ප්‍රජාව. ඒ වගේම තමයි අනාගත පරපුරටත් සබා දහම ආරක්ෂා වෙන විදියට ඔවුන්ටත් සබා දහම පරිහරණය කරන්න පුළුවන් වෙන විදියට මේ ව්‍යාපාරිකයා මේ නිෂ්පාදිතය බිහි කරනවද කියලා බලනවා. මොකද සම්පත් නාස්තියකින් තොරව අනාගත ඉපදෙන්න ඉන්න දරුවන්ටත් මේ සම්පත් පරිහරණය කරන්න පුළුවන් වෙන විදියට ව්‍යාපාරිකයා තමන්ගේ නිෂ්පාදිත බිහි කරන්න ඕන. නැත්තං අසීමිත සම්පත් ප්‍රමාණයක් නාස්ති කිරීමක් වෙනවා තම නිෂ්පාදිතය වෙනුවෙන්. ඒ වගේම තමයි සමාජ සුබසාධනයට දායක වනවද කියලා බලනු. ව්‍යාපාරිකයා ඔබ දන්නවා ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ව්‍යාපාර පවත්වාගෙන යනවා. එතකොට මේ ව්‍යාපාරිකයාගේ එකම අරමුණ ලාභය පමණක් නම් ඔහු ලාභය හඹා යනවා මිසක් සමාජය කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එතකොට සමාජ විරෝධී ලෙස ඔවුන් නිෂ්පාදිත බිහි කරන්න උනත් පුළුවන්. ඒ නිසා ව්‍යාපාරිකයා ලාභ ලබනෝ වගේම ඒ ලාභයෙන් කොටසක් සමාජ සුබසාධනය සඳහා දායක කරන්න ඕන. දැන් වතුර නැති අනුරාධපුර වගේ ප්‍රදේශවල වකුගඩු ආබාධ තියෙන ප්‍රජාව බහුලව ඉන්නවා. එහෙමනම් ඒ අනුරාධපුර ප්‍රදේශයට පානීය ජල ව්‍යාපෘතියක් සමාජ සුබසාධන කටයුත්තක් සේ දායාද කරන්න පෙළඹෙන්න ඕන ව්‍යාපාරිකයෝ. ඒව බලනව ප්‍රජාව ඒව බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි දැන් වර්තමානයේ පවතින මේ කෝවිඩ් වසංගතයත් එක්ක ප්‍රජාව බලනවා මේ ව්‍යාපාර කොහොමද සමාජ සුබසාධනයට දායක වෙන්නේ කියලා. ඇතැම් ව්‍යාපාර රෝහල් සඳහා අති නවීන යන්ත්‍ර සූත්‍ර ලබා දීලා තියෙනවා ඔවුන්ගේ ලාභයෙන් කොටස කැප කළා අන්න සමාජ සුබසාධනයට දායක වන ආකාරය. ඒ වගේම තමයි අනාගත ආයෝජකයෝ. කවුද දුවේ පුතේ අනාගත ආයෝජකයෝ කියන්නේ? ඔබත් කවදහරි අනාගත ආයෝජකයෙක් වෙන්න පුළුවන්. අපි ඒගොල්ලන්ට කියනවා විභව ආයෝජකය කියලා. ඔබ හොඳට ඉගෙනගෙන ආදායම් උපයලා ව්‍යාපාර කටයුත්තකට අත ගහන්න පුළුවන්. අන්න එදාට ඔබ අනාගත ආයෝජකයෙක්. එතකොට අනාගත ආයෝජකයෝ අද පවතින ව්‍යාපාරවලට ආයෝජනය කරන්නේ කොහොමද කියලා තීරණ ගන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා ඇල්මැති පාර්ශවයක් විදියට අනාගත ආයෝජකයොත් අපිට වැදගත් ආයෝජන පිළිබඳ අනාගතේ තීරණ ගැනීම සඳහා.
අපි දැන් විවිධ ඇල්මැති පාර්ශව ඇයි ව්‍යාපාර කෙරෙහි උනන්දුවෙන් ඉන්නේ, මොනවද මේ ඇල්මැති පාර්ශවයන්ගේ අරමුණු කියලා සරල අවබෝධයක් ලබා ගත්තා. තව වැදගත් දෙයක් මෙතනදී මතක් කරන්න ඕන. ඒ තමයි ව්‍යාපාරයක් සේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ ඇල්මැති පාර්ශවල විවිධ අරමුණු ඉටුවන ආකාරයට. එනම් ව්‍යාපාර සෑම විටම සිය ඇල්මැති පාර්ශවයන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගනිමින් සිය ව්‍යාපාර ක්‍රියාවලිය මෙහෙවනු ලබනවා. ඒ වගේම තමයි ව්‍යාපාරත් සිය ඇල්මැති පාර්ශවයන් ඇතුළු සමස්ත සමාජයේම අරමුණු ඉටු කරනවා වගේම මේ ඇල්මැති පාර්ශව වෙතිනුත් විවිධ දායකත්වයන් අපේක්ෂා කරනවා. ඉතින් දුවේ පුතේ, අපි දැන් බලමු මොනවද මේ ඇල්මැති පාර්ශව හා ඒ වෙතින් ව්‍යාපාර අපේක්ෂා කරන දායකත්වය කොයි වගේද කියලා. මෙහිදී අපි පළවෙනි ඇල්මැති පාර්ශවය කතා කරනවා අපි ළඟම ඉන්න අයිතිකරු. අයිතිකරුගෙන් මොනවද මේ ව්‍යාපාර බලාපොරොත්තු වෙන්නේ? අයිතිකරු ප්‍රමාණවත් ප්‍රාග්ධන දායකත්වයක් ව්‍යාපාරයට දුන්නොත් තමයි ව්‍යාපාරයේ ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් සෑම විටම ව්‍යාපාර අයිතිකරුගෙන් ප්‍රමාණවත් ප්‍රාග්ධන දායකත්වයක් අපේක්ෂා කරනවා. ඒ වගේම අයිතිකරු තමයි ව්‍යාපාරයක ඉන්න ප්‍රධානියා. මේ ප්‍රධානියාගේ උනන්දුව හා කැපවීම නැති වුණොත් ඕනෑම දෙයක ඊළඟට තියෙන උනන්දුව නැති වෙන්න පුළුවන්. ඒ හන්දා ව්‍යාපාර කටයුතු කෙරෙහි අයිතිකරුගේ තියෙන උනන්දුව හා කැපවීම නිරන්තරයෙන් ව්‍යාපාර අයිතිකරුගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යාගේ අධීක්ෂණය හා සුපරීක්ෂණයත් ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා වැදගත් වෙනවා. දෙවැනි ඇල්මැති පාර්ශවය තමයි කළමනාකරුව. මොවුන් තමයි ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් නිසි ලෙස මෙහෙයවමින් අවශ්‍ය තීරණ ගනු ලබන්නේ. ඒ හන්දා ව්‍යාපාරයේ සාර්ථකත්වයකට නිරන්තරයෙන් නිවැරදි තීරණ අවශ්‍ය වෙනවා. ඒ හන්දා ව්‍යාපාර සෑම විටම කළමනාකරුවන්ගෙන් සිය ව්‍යාපාර සැලසුම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නිවැරදි තීරණ ගැනීමත් අපේක්ෂා කරනවා.
හොඳයි. අපි බලමු සේවකය කොහොමද ව්‍යාපාරවලට දක්වන දායකත්වය කියලා. සේවකයා නිතරම තමන්ට පවරන ලද කාර්ය නිසි ලෙස ඉටු කරන්න ඕන. කාලය අපතේ නොහැර, සම්පත් නාස්ති නොකර පවරන ලද කාර්ය නිවැරදි ලෙස, නිවැරදියට, නියමිත වේලාවට කාර්යක්ෂමතාවයෙන් සහ සඵලදායීතාවයෙන් ඉටු කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම තමයි ශ්‍රම ඵලදායීතාවය වැඩි කිරීම. උදාහරණයක් විදියට පැයකට ඇඳුම් කෑලි 100ක් මහනවා නම් ඒක 110, 120 වගේ වැඩි කරගැනීමේ හැකියාව තියෙන්න ඕන. නිතරම බලන්න ඕන තමන්ට පවරන ලද කාර්ය නිවැරදි අයුරින් නිසි කලට නිවැරදිවම නියමිත වේලාව තුළ ඉටු කරන්න. ඒ කියන්නේ කාර්යක්ෂමතාවයෙන් ඉටු කරන්න හැකි වෙන්න ඕන සේවකයන්ට. එතකොට ඔවුන් නියමිත පරිදි නිසි වේලාවට තමන්ගේ කාර්ය ඉටු කරනවා නම් නිවැරදි ලෙස ඔවුන්ගේ ශ්‍රම ඵලදායීතාවය වැඩි කරගන්නත් පුළුවන් වෙනවා. කාර්යක්ෂම සහ සඵලදායී වුණ තරමටම ඉබේම ශ්‍රම ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. එහෙමනම් සේවකයෝ ඉතාම වැදගත්. සේවකයෝ නිරන්තරව කාර්යක්ෂමතාවයෙන්, සඵලදායීතාවයෙන් තමන්ට පවරන ලද කාර්ය නිසි ලෙස ඉටු කරන්න හැකි වෙන්න ඕන. ඒ වගේම එතකොට ශ්‍රම ඵලදායීතාවය වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒක ඉතාම වැදගත් රටක නැත්නම් ව්‍යාපාරයක දියුණුවට. ඊළඟ ඇල්මැති පාර්ශවය තමයි සැපයුම්කරුවෝ. මොනවද සැපයුම්කරුවෝ? ඒගොල්ලන්ගේ දායකත්වය ව්‍යාපාර සඳහා. ව්‍යාපාර බලාපොරොත්තු වෙන සැපයුම්කරුවෝ කොහොමද අපේ ව්‍යාපාරික කටයුත්ත කරගෙන යෑමේදී ඔවුන්ගේ දායකත්වය? එකක් තමයි ගුණාත්මක අමුද්‍රව්‍ය දිගින් දිගටම සැපයීම. අන්න ඒක ඉතාම වැදගත්. මොකද දේශීයව, විදේශීයව, එහෙම නැත්නම් ගෝලීයව ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. එවන් අවස්ථාවක සැපයුම්කරු අකණ්ඩව ගුණාත්මක අමුද්‍රව්‍ය දිගින් දිගටම සැපයීම නොකළහොත් ව්‍යාපාරික කටයුතු අඩාල වෙනෝ, ඔවුන්ගේ සම්බන්ධතා බිඳ වැටෙනෝ, ව්‍යාපාරය කරගෙන යෑමට නොහැකි වෙනෝ. ඒ නිසා සැපයුම් කරුවෝ බැඳී සිටිනෝ. නමුත් දැනගන්න ඕන ඔවුන්ට අමුද්‍රව්‍ය නැත්තං ආනයනය කළා හරි, දේශීයව සපයා ගන්න බැරි නම් ගෝලීය ක්‍රමයකට හරි තමන්ගේ ගුණාත්මක අමුද්‍රව්‍ය දිගින් දිගටම ව්‍යාපාරවලට සපයන්න. අනිත් එක තමයි ඒක සපයන්න ඕන කලට වේලාවට අමුද්‍රව්‍ය සැපීම සිද්ධ කරන්න ඕන. අමුද්‍රව්‍ය අනිසි ලෙස ගොඩ ගහගෙන ඉඳීමෙන් ගුණත්වයට හානියක් වෙනවා. ඒ නිසා අවශ්‍ය වේලාව මොන වේලාවද? ආරක්ෂිත තොගයක් ඉවර වෙන්න තියෙන වේලාවක කල් ඇතුව වේලාවට අමුද්‍රව්‍ය සැපීම කරන්න ඕන සැපයුම් කරුවන් විසින්. ඒක ව්‍යාපාර බලාපොරොත්තු වෙන ප්‍රධානම කරුණක්.
දුවේ පුතේ, අපි ඔබත් සමග මේ වන විට ඇල්මැති පාර්ශව, ඔවුන්ගේ අරමුණු, ව්‍යාපාර ඇල්මැති පාර්ශවයන්ගෙන් බලාපොරොත්තු වන දායකත්වයේ කෙබඳුද වගේ ගොඩක් කරුණු සාකච්ඡා කළා. ඒ පිළිබඳ ඔබට දැන් පැහැදිලි අවබෝධයක් ඇති කියලා අපි හිතනවා. ඒ වගේම මේ ඇල්මැති පාර්ශව, ඔවුන්ගේ අරමුණු සංවිධානයෙන් සංවිධානයට වෙනස් වෙනවා. ඒ නිසා අපි සරල උදාහරණයකින්, ඔබට ආසන්න, ඔබට ගොඩක් සමීප සරල උදාහරණයක් ඇසුරින් මේ ඇල්මැති පාර්ශව ඔවුන්ගේ අරමුණු හා දායකත්වය කෙබඳුද කියන එක පැහැදිලි කරගමු. ඔබට ගොඩක් සමීප, ඔබ නිරන්තරයෙන් ගැවසෙන, ඔබට ගොඩක් ආසන්න ස්ථානයක් තමයි ඔබගේ පාසල. අපි මුලින්ම බලමු ඔබගේ පාසලට සම්බන්ධ ඇල්මැති පාර්ශව කවුද කියලා.
ඔව් සචිනි මිස්, අපි අර කලින් කතා කළ ඇල්මැති පාර්ශවවල අපිට තවත් වැදගත් ඇල්මැති පාර්ශවයක් විදිහට රජයත් සඳහන් කරන්න ඕන. නැත්තම් ඒක ගොඩක් අඩුපාඩුවක් විදිහට සැලකෙනවා. රජය ගත්තමත් ව්‍යාපාර නිරන්තර රජය සම්බන්ධව බලාගෙන ඉන්නවා. මොකද හිතකර විවිධ හොඳ දිරිගැන්වීම් ලබා දෙයි කියලා. අපි ඒකත් මේ වෙලාවේ සඳහන් කළ යුතුමයි. අපි බලමු දැන් සචිනි මිස් අහපු ප්‍රශ්නෙට පිළිතුරු කොහොමද ගොනු කරන්නේ කියලා. අපෙන් ඇහුවේ පාසලක් සම්බන්ධ ඇල්මැති පාර්ශව කවුද කියලා. දැන් පාසලක් වගේ අපි ඉස්සෙල්ල ගමු ශිෂ්‍යයෙක්. ශිෂ්‍යයෙකුට කවුද ඇල්මැති පාර්ශවය? ශිෂ්‍යයෙක් ගත්තම ඔබ මේ වෙනකොටත් දන්නව දෙමාපියන්, ගුරුවරු, විදුහල්පති, ආදිශිෂ්‍යයින්, නෑදෑයින්, අසල්වැසියන්, යහළුවන්, ඒ වගේම රජය. රජය ගැන අපිට කියන්න නැතුවම බෑ. රජය හැම තැනකම ඉන්නවා. මෙන්න මේ වගේ පාර්ශව තමයි ශිෂ්‍යයා කෙරෙහි ඇල්මක් දක්වන්නේ. එතකොට ශිෂ්‍යයා කෙරෙහි දෙමාපියන් ඇල්මක් දක්වන වගේම දෙමාපියන් ශිෂ්‍යයාට කළ යුතු වැඩ කොටසකුත් තියෙනවා. දෙමාපියන් මොනවද මේ ශිෂ්‍යයා වෙනුවෙන් ඇල්මැති පාර්ශවයක් විදියට ඉෂ්ට කරන්නේ? ඒ දරුවට අවශ්‍ය සියලුම ඉගෙනුම් උපකරණ, මානසික සහනය, ආහාර, මූලික අවශ්‍යතා සහ වමනා සපුරලන දේවල්, ඒ සියල්ල කරන්නේ කවුද? දෙමව්පියන්. එතකොට ඒ දෙමව්පියන් ඒව ඉෂ්ට කරනකොට ශිෂ්‍යයා මොකද කරන්නේ? එයාගෙත් යුතුකමක් තියෙනවා. එයාගේ පැත්තෙන් එයා යම් දායකත්වයක් දෙන්න ඕන. දෙමව්පියන් මේ කැප කරන කාලය, ධනය, ශ්‍රමයට යම් යුතුකමක්, වගකීමක් ඉෂ්ට කරන්න. ශිෂ්‍යයා මොකද ශිෂ්‍ය කාලේ කරන්න ඕන? ඔබ දැනගන්න ඕන ඔබේ ශිෂ්‍ය කාලේ ඔබ වඩාත් හොඳින් ගුණ නැන දෙකම ඇතුව ඉගෙන ගැනීම තමයි ඔබට කරන්න තියෙන්නේ. ඒ වගේම ඔබ අනාගත පුරවැසියෙක්, ඔබ අනාගත රැකියා කරන පුරවැසියෙක්. එතකොට රැකියා ලෝකයට ගැලපෙන දරුවෙක් වෙන්න ඔබ මේ දෙමාපියන්ගේ උදව් උපකාර ඇතුව ඉගෙන ගන්න පෙළඹෙන්න ඕන. ඒ වගේම තමයි ගුරුවරු. ගුරුවරුත් මේ ශිෂ්‍යයා කෙරෙහි ඇල්මක් දක්වනවා. ගුරුවරයා නිරන්තර ශිෂ්‍යයාට ශිල්ප ශාස්ත්‍ර ලබා දීම, ගුණ නැන පහදා දීම, වැඩ ලෝකයට ළමයා යොමු කිරීම, රටට දැයට වැඩදායි පුරවැසියෙක් කරන්නේ කොහොමද කියන දේ ගුරුවරු වතින් නිරන්තර ශිෂ්‍යයන්ට කියලා දෙනවා. ඒ වගේම තමයි ශිෂ්‍යයත් දැනගන්න ඕන මේ කොහොමද මේ ගුරුවරයා සමග, ගුරුවරයා ගුරු බසට මේ ගුරුවරුන් කියන දේවල් අහලා තමන්ගේ අනාගත ජීවිතය, අනාගත වැඩ ලෝකය, අනාගත රැකියා ලෝකය, අනාගත පරිසරයට උචිත දරුවෙක් වෙන්නේ කොහොමද කියලා. එතකොට ගුණ නැන දෙකම තියෙන දරුවා ශිෂ්‍ය ගුරුවරුන්ට සලකන, වැඩිහිටියන්ට සලකන, ඕවදන් පිළිපදින දරුවෙක් ගුරුවරු බලාපොරොත්තු වෙනවා. එතකොට මේ විදියට මේ කරුණුවලට අවනත දරුවෙක් බිහි වෙනවා නම් ඒක ඉතාම වැදගත්. අන්න එතකොට ඒ ශිෂ්‍යයා අනාගතයට රටට වැඩදායි දරුවෙක්, පුරවැසියෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපි බැලුවොත් විදුහල්පති. විදුහල්පති ශිෂ්‍යයා පැත්තෙන් කොහොමද? ශිෂ්‍යයාගේ විනය සම්බන්ධව ගුරුවරු වගේම විදුහල්පතිත් කටයුතු කරනවා. එතකොට විනයක් ඇතුව ශිල්ප ශාස්ත්‍ර හදාරලා දක්ෂ නිපුණතා සංවර්ධනය කරගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන එක අපේක්ෂා කරනවා විදුහල්පති. ශිෂ්‍යයා මොකද කරන්න ඕන? ශිෂ්‍යයා මේකට දායකත්වය දෙන්න ඕන. ශිෂ්‍යයා කොහොමද දායකත්වය දෙන්නේ? තමන්ගේ කුසලතා ඔප්නම්වා ගන්න ඕන. කැපවීම, මහන්සියෙන් වැඩ කිරීම, පාසලට ගෞරවයක් වෙන විදියට හැසිරීම, තමන්ගේ කාලය උපරිම ප්‍රයෝජනයගෙන අධ්‍යයන කටයුතුවල නිරත වෙලා ඉදිරි ජීවිතය ජයගන්නේ කොහොමද කියන එක ශිෂ්‍යයා බලන්න ඕන. ඊළඟට කවුද? ආදිශිෂ්‍යයින්. ආදිශිෂ්‍යයින් මොනවද මේ ශිෂ්‍යයන් වෙනුවෙන් කරන්නේ? ඔබ දන්නවා හැම දරුවෙක්ම එක හා සමාන අධ්‍යාපන සුදුසුකම් වලින්, ආදායම් මට්ටමින් සමාන නැහැ, වෙනස්, විවිධයි. අවශ්‍යතා ඇති දරුවන් ඕන තරම් පාසල් වල ඉන්නවා. එතකොට මොකද මේ ආදි ශිෂ්‍යයන් කරන්නේ? මේ ශිෂ්‍යයන් වෙනුවෙන් සුබ සාධන වැඩපිළිවෙළවල් පවත්වගෙන යනවා. ඒ විතරක් නෙමේ, පාසල නගා සිටුවන්න ආදි ශිෂ්‍යයන් ගොඩාක් කැපකිරීමක් කරනවා. අපි හිතමු පානීය ජල ව්‍යාපෘති ලබා දෙන්න පුළුවන්, ළමයින්ට විෂය සමගාමී ක්‍රියා සඳහා උදව් දෙන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. රුහුණු ගුරු ගෙදර ගුවන් විදුලි වැඩසටහනින් අපි ඔබ වෙත ගෙනාවේ ඇල්මැති පාර්ශව සම්බන්ධව. ඒ සම්බන්ධව ඔබට ඇගයීමක් අපි සාකච්ඡා කළා. තවදුරටත් මේ සම්බන්ධව ඇගයීම් ඔබ පෙළපොත පරිශීලනය කළා, ඔබේ ප්‍රදේශයේ තියෙන ඇල්මැති පාර්ශව ගැන අධ්‍යයනය කළා, වාණිජ බැංකුවක් කර්මාන්ත ශාලාවක් වගේ දේවල් අරගෙන තවදුරටත් මේ සම්බන්ධව අධ්‍යයනය කරන්න. එහෙමනම් අද ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විෂය ගෙන අපි මහේෂා දමයන්ති ගමලත්ගේ ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලය ගාල්ල ආර්.ඒ.කේ. සචිනි මදුෂිකා ඕපාත මහාවිද්‍යාලය ගාල්ල තවත් මෙවැනිම විෂය කොටසකින් හමුවන තෙක් ඔබට ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.